ගරු අනුරපී දසන යාපමැත්තම ඔබතුමාට මිනිත්තු
නියෝජ්‍ය
කාසයක කාලයක්
කථානායකතුමනි, අද පාර්ලිමේන්තුවට ඉතාම වැදගත් ගැසට් පත්‍ර දෙකක් ඉදිරිපත් වෙනවා. කනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සහ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත. මම කනිජ තෙල් සංස්ථාව මේ කනිජ තෙල් නිෂ්පාදන පනත යටතේ බලපත්‍ර ප්‍රදානය කිරීම සහ කොන්දේසි ඉදිරිපත් කිරීම දක්වලා තිබෙනවා. විශේෂයෙන්ම කනිජ තෙල් ආනයනය කිරීම, අපනයනය කිරීම, විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම. ලංකාවේ දශක ගණනාවක් මේ කනිජ තෙල් ආනයනය සහ බෙදාහැරීම රාජ්‍ය ඒකාධිකාරයක් හැටියට තිබිලා, පසුකාලීනව මේක යම් ආකාරයක ලිහිල්වීමක් වුණා ඉන්දියානු ඔයිල් සමාගමාවට පස්සේ. නමුත් ඒත් ලංකාවේ මුළු කනිජ තෙල් බෙදාහැරීමෙන්, ඒ වගේ ගෙනීමෙන් 80%කට වඩා අඩු ප්‍රමාණය කනිජ තෙල් සංස්ථාව තමයි අරගත්තේ. මේ නිසා රජයක්, හැම රජයක්ම මේ කනිජ තෙල් මිල නිෂ්පාදනය වන, එහෙම නැත්නම් බෙදාහැරීම සඳහා තමන්ට යන වියදමට වඩා අඩු මිලක් තමයි කනිජ තෙල් නිෂ්පාදන විකිණීමක් කෙරුවේ. එනිසා දල වශයෙන් මම දැක්කා උදේ ගැමතුමා කියනවා විශාල මුදල් ප්‍රමාණයක් මේ කනිජ තෙල් සංස්ථාවට පාඩු වෙලා තියෙනවා. පාඩු වීම නිසා රජයේ බැංකුවලට ඒ සඳහා මුදල් ණයට අරගෙන තිබෙනවා. ඒ නිසා අපිට විදේශ විනිමය හිඟයකුත් ඇති වුණා. ඒ වගේම ඒ සඳහා විශාල සර්විස් චාර්ජයක්, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ගෙවන ගෙවීම් ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසා කනිජ තෙල් නිෂ්පාදන ලංකාවට ගෙන්න ගන්න බැරි තරමටම පහුගිය කාලේ රට කඩා වැටෙනකොට කඩා වැටුණා. ඊට පස්සේ තමයි මං හිතන්නේ රජයේ තීන්දුව කෙරුවේ කනිජ තෙල් නිෂ්පාදනය බෙදාහැරීම සහ ආනයනය පෞද්ගලික අංශයට බාර දෙන්න. මම හිතනවා ඒක රජයේ ගත්ත හොඳ වැඩක්. මේ මගින් කනිජ තෙල් නිෂ්පාදන වලට සාමාන්‍යයෙන් රජයෙන් ගෙවිය යුතු විදේශ මුදල් ප්‍රමාණය මඩුවක් සිද්ධ වුණා. ගිවිසුම් අනුව සහ කනිජ තෙල් නිෂ්පාදන සඳහා තරඟ කළ හැකි ආයතන ගණනාවක් බිහි වුණා. උගාක් දෙනෙක් විශ්වාස කරනවා මේ තරංකාරීත්වය නරක දෙයක් කියලා. මම නම් හිතන්නේ තරංකාරීත්වය හොඳ දෙයක්. ඒ හරහා තමයි කනිජ තෙල් සංස්ථාවටත් පුළුවන් වෙන්නේ මේ කනිජ තෙල් නිෂ්පාදනවල තත්ත්වය දියුණු කරන්න, වැඩි පහසුකමක් දෙන්න, ඊට වඩා හොඳ ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා. ඒ නිසා මම හිතනවා ඒක හොඳ දෙයක්. මම උදේ කතා කරනකොට ඇහුණා විශේෂයෙන්ම මේ ඉන්ධන පාවිච්චි කරන ගුවන් යාන ඉන්ධන පාවිච්චි කිරීම සඳහා කනිජ සංස්ථාවට තිබුණ අය ඒකාධිකාරයක්, ඒ ඒකාධිකාරය බිඳවැට්ටීමට ක්‍රියා කළ තියෙනවායි කියලා. මම විශ්වාස කරන්නේ මම කනිජ තෙල් ඇමතිවරු හැට වැඩ කරන කාලේ මම හොඳටම දන්නවා අපේ කනිජ තෙල් සංස්ථාවයට ගෙන්වන තෙල්වල මිල, ගුවන් යාන තෙල්වල මිල අපේ ආසියාවේ අනිකුත් රටවල්වල, අපේ සිංගප්පූරුව ගත්තත්, ඉන්දියාව ගත්තත්, වෙනත් රටවල් එක බලනකොට ඉහළ මට්ටමක තුන ප්‍රතිශතය ඉහළයි. එනිසා අපෙන් තෙල් ගහන එක පාඩුයි. එනිසා ගුවන් යාන බොහොමයක් හැරිලා ගියා සමහරට යාබද රටවල්වලට තෙල් ගහන්න. ඉතින් ඒ නිසා මේ ආර්ථිකයක් අපි විදාහරණය කරනකොට, නැත්නම් අපි ඉස්සරහට ගෙනියනකොට මම නම් හිතනවා වැදගත්ම දේ තමයි මේ ඒකාධිකාරයන් පළවා හැරීම, ඒකාධිකාරයන් බිඳවැට්ටීම. මේක වරදක් හැටියට මම නම් දකින්නේ නැහැ. මොකද ඒ මගින් වඩා හොඳ සේවාවක් වගේම හොඳ තරංකාරීත්වයක් කරා හොඳ මිලක් ලබා ගන්න අපිට පුළුවන් වෙනවා. අපි ඒ නිසා මේ ගැසට් පත්‍රයට මගේ විශාල ප්‍රසාදයක් තියෙනවා. මොකද එහෙම වුණොත් විතරයි අපිට රටක් හැටියට ඉස්සරහට යන්නේ. අපි ඇත්තටම නිදහසෙන් පස්සේ කවදාවත් ආර්ථිකය දිහා බැලුවේ නැහැ කාලීන වෙනස් වීම එක්ක. මට මතකයි 1990 වෙනකොට ඉන්දියාවත් හිටිය අපේ තත්ත්වෙ බයි. ඒ ඉන්දියාව උත්සාහ කෙරුවා විශේෂයෙන් මන්මෝහන් සිං මුදල් ඇමතිතුමාගේ කාලෙදී කොහොමද ඉන්දියාවේ ආර්ථිකයේ තියෙන සමහර මර්මස්ථාන ගැට ගහලා තියෙන ලියන්නේ කියලා. ඒ නිසා තමයි ඉන්දියාව පූර්ණ කාලීන විශාල දියුණුවකට අදපත් වෙලා තියෙන්නේ. මොකද අවුරුදු 30 ගණනක් ඇතුළත තමයි ඉන්දියාව මේ ගමන ආවේ. හැබැයි 30 ගණනෙම අපි උත්සාහ කෙරුවේ ආර්ථිකය ගැට ගහගෙන තියාගන්න. රජයේ සන්තක සමාගම්, ඒ වගේම ස්ට්‍රැටජික් මොනවාද ඒරියාස් කියලා සම්පූර්ණයෙන්ම අපිව ගැට ගහලා තියාගත්තා. ගැට ගහේ ප්‍රතිඵලය මොකද වුනේ? ඒ ආයතන බොහොමයක් අද පාඩු ලබන ආයතන නිසා ඒ පාඩු අවසානයේ ගෙවීමට සිද්ධ වෙන්නේ මේ ලංකාවේ බදු ගෙවන මිනිස්සුන්ගේ බදු මුදලින් කියන එක අපි හැමදාම ආමතක කරුවා. අපි බැලුවොත් අද වුණත් ලංකාවේ රාජ්‍ය සතු ආයතන ගණනාවක් ගත්තොත් ඉන් බහුතරයක් අදත් පාඩු ලබනවා. ශ්‍රී ලංකා න්‍යායලයින් එක පාඩු ලබනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. මට මතකයි ඒ කාලේ ලංකාවේ තැපැල් සේවය ශ්‍රී ලංකන් පෝස්ට් කියලා වෙනස් කළා. අධිකාරියක් හදන්න. එතකොට මම මේ විශේෂ නියෝජ්‍ය ඇමතිවරයා මංගල සමරවීර මහත්තයා තමයි ඇමතිවරයා. අපි විශාල උත්සාහයක් ගත්තා. නමුත් වෘත්තීය සමිති වැඩ නවත්තලා මේවක. නමුත් අද අපි තැපැල්ට සතු ප්‍රධානම දෙක හැරීට අපි අවබෝධ කරගත්තේ තාක්ෂණික දියුණුව සහ විශේෂයෙන් පාර්සල් එහා මෙහා ගෙන යම ස්පීඩ් පෝස්ට් කියලා එකක් තියෙනවා අදත්. හැබැයි අද වෙනකොට ඒක වෙනත් අයට අරගෙන ගිහලා. ඒ නිසා ඒකාධිකාරයක් වෙනුවට අද අධිකාරයක් නිර්මාණය කිරීම වෙනුවට තරංකාරීත්වයක් නිර්මාණය කිරීම කියන එක මේ රාජ්‍යංශය පිළිගන්නේම නැහැ. මම විශ්වාස කරනවා රාජ්‍යංශය පිළිගත යුතුයි. මේ තරම් ආර්ථික අමාරුකම් නිර්මාණය වෙලා තියෙන්නේ මේ තත්ත්වය පිළිගන්නේ නැති නිසා. උගත් දෙනෙක් හිතනවා පෞද්ගලිකාංශයක් සම්බන්ධ වුණාම රටේ ධනය අපත යනවා කියලා. මේකත් වැරදි අදහසක්. මොකද ඒ හරහා ඇත්තනම අපේ ව්‍යාපාර දියුණු වෙනවා වගේම අපිට අලුත් තාක්ෂණය ගමන් කරමින් එනවා. දැන් විශේෂයෙන් VHS ආයතන ගැන කතා කරුවා. ඒකේ සමහර කරුණු ගැන මම එකඟ නොවන තැන් තියෙනවා. නමුත් ඒ වුණාට මම දන්නවා ඉතාලියේ වගේ රටක ඉන්න අපේ පුරවැසියෝ සාමාන්‍යයෙන් තමන්ගේ රටට එන්න වීසා එකක් ගහගන්න වුණොත් ඒගොල්ලන් ඈත පළාතේ කොමිෂන් ඒජන්ට්ලා හරහා තමයි තානාපතිකාරයට ඔබතුමාගේ තානාපතිකාරයට එවන්නේ. එක සැරේ 50-60 අරගෙන තමයි එක මේවායකට ඩොලර් 50-60 යුරෝ අරගෙන මේගොල්ලෝ එන්නේ. ඉතින් ඒ වෙනුවට යම්කිසි තාක්ෂණික මෙවලම් සහිත ජාත්‍යන්තර සමාගම් එකතු කර ගැනීම මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි හැම දෙයක් බලන්නේ වංචාවක් දූෂණයක් කියන අපිට ආවේනික අර හුරුපුරුදු තර්ක මත ගේනවට වඩා ඊට වඩා වෙනස් තැනකට රට ගමන් කරනකොට අපි ඒකට උදව් කරන්න ඕනේ. අපිට ප්‍රශ්න තියෙනවා නම් ඒක මම හිතනවා මේ ගෙවිසුමේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් මේ සාකච්ඡා කිරීමේදී ඒ සාකච්ඡා කිරීමේ තියෙන අඩුපාඩුවක් තමයි අපිට පේන්නේ. එමනම් සාකච්ඡා කරන්න තුන හරියට. ඒ නිසා අපි යම් ආකාරයක වැඩපිළිවෙළක් කරන එක ගැන මගේ ඒ නිසා මේ ආර්ථිකය පිළිබඳ නව දැක්මක් අනාගතයට අවශ්‍යයි. ආර්ථිකය පිළිබඳ අදහසක් අවශ්‍යයි. ලෝකයේ අනික් රටවල් ගමන් කරන දිහා ගැන අපි කල්පනා කරලා බලන්න කොහොමද ආර්ථිකය හදාගත්තේ කියලා. අද අපිට IMF මත යැපෙන්න වෙලා තියෙනවා. නැත්නම් කියන දෙයක් කරන්න වෙලා තියෙන්නේ කාගේවත් වරදක් නිසා නෙවෙයි, අපි අපේ ආර්ථිකය නියමානුකූල කරගත්තේ නැති නිසා. මට මතකයි මම එදා මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නකොටත් මම හැමදාම කිව්වා අපේ රටේ ආර්ථිකය වෙනස් කළ යුතුයි කියලා. ඒ වෙනස් කිරීම පිළිබඳ මතවාදය ඉදිරියට ගෙන යනකොට මම තනි පුද්ගලෙක් බවට පත්වීම නිසා ක්‍රියාත්මකුනේ නැහැ. නමුත් අද අපි කවුරුත් දන්නවා ඒ එලෙස ක්‍රියා කරපුවාය පවාද පිළිගන්නවා අපේ රටේ ආර්ථිකය වෙන. මොකද අපේ ලෝකේ අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ නිලධාරී තන්ත්‍රය තාම උත්සාහ කරන්නේ මේ රටේ අලුත් අදහස් ගේන්න රජයන්ට. ලෝකේ හැම රටකම නිලධාරීන් තමයි අලුත් අදහස් ගේන්නේ. දැන් ඉන්දියාවේ ආර්ථික වෙනස ඇති කරන්නේ නිලධාරීන්. නිලධාරීන් තමයි අදහස ගේන්නේ. පළවෙනි වටේ උන් පරාජය වෙනවා. දෙවෙනි වටේදී උන් ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණ කරන්නේ කොහොමද රටත් එක්ක? අපි මොකද්ද කරන්නේ? අද අපි තියෙන්නේ ඇමතිවරයා කියන නිලධාරි කොට්ටාසයක් අද ඉන්නේ. යස් නෝ කියන එක විතරයි දන්නේ. ඊට එහා පැත්තට මේ නිලධාරි තන්ත්‍රය වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේ අංශවලත් යම් යම් වෙනස් වීම ඇති විය යුතු කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. දෙවෙනි එක මම ගන්න කැමති කරු විදේශ ඇමතිතුමනි, ඔබතුමා මේ ඉදිරිපත් කර මගින් කෘෂි වන විද්‍යාපලි පර්යේෂණතාව ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විවෘත කරනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂයෙන් මම මේකේ මේ නමවෙනි වගන්තිය 1X වගන්තියේ 1, 2, 3 අයන්නේ ජාතික භූමියේ නම් කරන ලද හෝ රක්ෂිත කලාපවල විද්‍යාත්ම කටයුතු කිරීමටත් මේ ඉඳ සලසලා තියෙනවා. මොතවා දන්නවා අපිට තියෙනවා අනන්‍ය වූ වනගහනයක්. ඒ සමහර වනගහන අපි ගත්ත සිංහරාජ වගේ වනගහනවලට අපි ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රොටෙක්ටඩ් ෆොරෙස්ට්ස් කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා අපි ඒ වගේම රක්ෂිතයන් ගොඩක් තියෙනවා. මම දැනගන්න කැමති ඔබතුමාගෙන් මේකේ අරමුණ මොකද්ද කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේක වැරදි අර්ථ නිරූපණයක් දෙනවා. ඔබතුමා වර ප්‍රධානාපති මුක්තියෙන් දීලා ජාත්‍යන්තර නීතියෙන් අනෝ යම්කිසි ආයතනයක් නිෂ්පාදනය හදනවා ලංකාවේ පරිශන කරන්න. නමුත් ඒ මගින් ඔබ ඉර දෙන්න උත්සාහ කරනවා ලංකාවේ රක්ෂිත වලට යම් යම් පරිශනකට ඇතුල් වෙන්න. මෙන්න මේ ගැන මම ඔබතුමාගේ කුඩා පැහැදිලි කර ගැනීමක් තාගෙන කැමති.
ගරු අලි සබ්‍රමැතිතුමා.
ගරු අමාත්‍යතුමනි, අපි මේ ලංකාවට ඇවිල්ලා වුන් තනියෙන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ ලංකාවේ පරිසර අමාත්‍යාංශය හරහා. ඔවුන් එක්ක තනියෙන් වැඩ කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. එතකොට පරිසර අමාත්‍යාංශයෙන් තමයි තීරණය කරන්නේ මොනවන වැඩපිළිවෙලටද මොවුන්ගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ කියන එක. ඒක තමයි මට ලැබිලා තියෙන එක කොමඩක් ඒ ඒජන්සි එක අපි නෙවෙයි ෆොරින් මිනිස්ටර් එකෙන් කරන්නේ. අර එන්වයරන්මන්ටල් මිනිස්ටර් එකෙන් අප්‍රූව් කරලා දුන්නට පස්සේ ස්ටේටස් එකක් දෙන එක. ස්ටේටස් එකක් දුන්නට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ සඳහා තමයි අපිට ඇත්තට තෝරන කියන එක. ඒකට ලයින් ඒජන්සි එක ඇවිල්ලා මේ පරිසර අමාත්‍යාංශය වන රක්ෂණ අමාත්‍යාංශය.
ඔබ ස්තුතියි, මම පිළිගන්නවා ඔබතුමාගේ තර්කය. එසේ දුවත් මම කියන්න කැමති මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළා. විශේෂයෙන් අපේ සිංහරාජ වගේ වනාන්තරවල තිබෙන ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණ කිරීමේදී බොහොම කල්පනාවෙන් ඒක විවිධ කරුණු මම මෙතන කියන්න යන්නේ. කල්පනාවෙන් ඒ සඳහා අවසර දිය යුතුයි කියලා මම කල්පනා කරන්නේ. මොකද එහෙම නැත්නම් අපිට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ජාත්‍යන්තර ආයතන මේ වගේ පර්යේෂණ ආයතන ගෙනීමේ වරදක් නැහැ. ඒ වගේ පර්යේෂණ ආයතන ලංකාවට එන්න කැමති වීම ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද අපේ තියෙන පරිසරය තාමත් ලෝකේ තියෙන හොඳම පරිසර යන අතරින් කීපයක්. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා, ඔබතුමත් දන්නවා, ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි වන හානිය. වනයන් එලි කිරීම ඔබතුමාට අයිති විෂයක් නෙමෙයි. නමුත් මේ පර්යේෂණ ආයතන උපත උදව් ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම අපේ වනයන් කියලා පවතින ප්‍රදේශවල භූමිය කොච්චරද කියන එක විශේෂයෙන් තාක්ෂණයේ වශයෙන් ගර්ගන විශේෂයෙන් මේ පරිසර අමාත්‍යාංශයත් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා අපිට ඒකෙන් විපුල ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම දන්නවා දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උන්ට මේවා මැන ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණය නැහැ. ඒ නිසා මට මතකයි මම මේ රක්ෂිත ගණනාවක් මම රක්ෂිත ඇටියට ප්‍රකාශයට පත් කරනකොට එදා අපිට සිද්ධ වුණේ GPS තාක්ෂණය පාවිච්චි කරන්න. හැබැයි GPS තාක්ෂණය පාවිච්චි කරනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් ගම්මානත් සමහරලාට රක්ෂිත ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. අපි ඒක දැනගෙන හිටියා. නමුත් අපි ඒක කරුවේ වෙන කාරණාවක් නිසා නෙමෙයි. ඒක නොකිරීම නිසා ඇතිවන හානිය වැඩි, කිරීමෙන් ඇතිවන යම් යම් ප්‍රශ්න අපිට විසඳා ගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා මම ඉල්ලා හිටින්න කැමතියි. විශේෂයෙන්ම මම ඊළඟට ඉල්ලා හිටින්න කැමතියි විශේෂ විදේශ අමාත්‍යංශයෙන්. ඔබතුමා දන්නවා අපේ විශාල පිරිසක් මැද පෙරදිග රැකියා කරනවා. ඒ වගේම මැද පෙරදිග රැකියා වලට ගිහිලා අතරමං වුණු පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මැද පෙරදිගට ටුවරිස්ට් වීසා ගිහිල්ලා අතරමං වෙච්ච පිරිසකුත් ඉන්නවා. මේක කරන්න පුළුවන් නිලධාරීන් මම දන්නවා ආර්ථික අමාරුවක් තිබුණා වුණත් බොහෝ මැද පෙරදිග තියෙන අපේ තානාපති කාර්යාලවල අපේ ඉන්න ඒ අංශභාර නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා. ඔතමාට මම කියන්න කැමති කරුණාකරලා ඒක කරන්න. මොකද අපිට විශාල ප්‍රමාණයක් ඒ පැතිවල රස්සාවේ ඉන්නවා. ඒ වගේම ඒ පැතිවල ප්‍රශ්න තියෙනවා. සමහර විට නොයෙකුත් ප්‍රශ්න නිසා අතරමං වෙලා තානාපති කාලේ එන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට දක්වන සැලකිල්ල, ඒගොල්ලන්ට දක්වන උනන්දුව සමහර තැන්වල ප්‍රශ්නගතයි කියලා සමහර තැන්වල වාර්තා වෙනවා. ඔබතුමාටත් වාර්තා වෙලා ඇති. මං හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාර්යාල මීටත් වඩා සන්නද්ධ කරලා ඒ නිලධාරීන් වැඩි කරලා මේ ප්‍රදේශවල තියෙන ගැටලු වලදී අපේ ජනතාව පීඩාවට පත්වීම ගැන කල්පනා කරන්න කියලා මං ඉල්ලන්න කැමතියි. ඒ වගේම මම
මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. මම කියන්න කැමති, මම නැවත් සැරයක් එන්න කැමති ඔබතුමාටත් සම්බන්ධ නිසා මේ VHS ග්ලෝබල් ආයතනය පිළිබඳ. ඒ ආයතනය ලංකාවේ වෙනත් රටවල් තානාපති කාර්යාල එක්ක හුඟක් වැඩ කරනවා. අපිත් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔබතුමා ගිහිල්ලා බලන්න ඒ කාර්යාලවලට සේවය ලබා ගන්න මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. ඉඳ ගන්න පුටුවක් නැහැ. මේ පාරවල් වල අවුවේ ඉන්නේ. ඒ නිසා මම හිතනවා ආගමන විගමනාංශය ඔබතුමාට අයිති නැති වුණත් විදේශ ඇමතිවරයා හැටියට මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් අපේ ජනතාවට ඇතිවන මේ වාගේ හිරියාර පිළිබඳ සොයා බලන්න. මොකද ඔවුන් යන්නේ ගාස්තුවක් ගෙවලා ඔය කියන විදිහට තව කොමිස් මුදලකුත් ඒගොල්ලන්ට ගෙවලන්නේ. අපි ගණන් හද දන්නේ නැහැ නේ කියන ගාන්නේ ගෙවන්නේ. එතකොට ඒ අයට පහසුකම් ලබා දීමට මේ අය ක්‍රියා කරන්න ඕනේ අනික් රටවල් වලට යනකොට මේක මම දැකපු දෙයක් ඒ නිසා මම හිතනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම මේ ප්‍රධාන අංශ දෙකම මම හිතනවා මේ රටේ හොඳ තත්ත්වයක් ඇති කිරීමට අපේ වෙළඳාම් වැඩි කරන්න අපේ ආයෝජන වැඩි කරන්න ඒ වගේම පර්යේෂණ පවත්වන්න ඔබතුමාලා කියන කාර්යයට මම හිතනවා ඉතාමත්ම අගය කළ යුතු බව පවසමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ළඟට ආචාර්ය ගරුහරණී අමරසූරිය මැතිණිය ඔබතුමිට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි අද ඉදිරිපත් වෙන ගැසට් දෙකෙන් මගේ අවධානය මම යොමු කරන්න කැමැති රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පිළිබඳ ගැසට් එකත් ඒ අදාළව කරුණු කීපයක් මතු කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒකට අදාළ කටයුතුත් රටේ ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශයක් වැදගත් කාර්යභාරයක් කරන අමාත්‍යාංශයක් කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ නිසා ඒ අමාත්‍යාංශයත් ඒකට අදාළ නීති නීති ඒ රෙකුලාසි ඒ මානව සම්පත් පිළිබඳ අපේ අවධානය මිට වඩා යොමු විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපිට ආරංචි විදියට විදේශ අමාත්‍යාංශයේ ඉන්න කාඩර් ප්‍රමාණය බරපතල හිඟකමක් තියෙනවා. දැන් ඒක නිවැරදි කරන්න ඔබතුමා කටයුතුත් ආරම්භ කරලා තියෙනවා කියන එකත් අපි දන්නවා. ඒක හොඳ දෙයක්. දැන් 40ක් විතර මම හිතන්නේ ළඟදිම රෙක්‍රූට් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක වේකන්සීස් කාඩ වේකන්සීස් ගොඩක් තියෙන අමාත්‍යාංශයක්. ඒකට ඔබතුමා විදේශ කටයුතු අරතිතුමාගේම කතාවේ අපිට කිව්වා මේ විදේශ කටයුතු පිළිබඳ අපි මීට වඩා විශේෂයෙන්ම රටේ ආර්ථික සැලැස්මත් එක්ක එකතු වුණු ඊට වඩා විශාල කාර්යභාරයක් සිද්ධ විය යුතුයි කියලා. ඉතින් ඒ නිසා එවැනි අපි බලාපොරොත්තු වෙන විදිහේ කාර්යභාරය ඉෂ්ට වෙන්න නම් මේ වේකන්සීස් පිළිබඳත් අවධානය යොමු විය යුතුයි කියලා අපි හිතනවා. මේ ඉතුරු පුරප්පාඩුත් ක්‍රමානුකූලව පුරවන්න කියන එක අපි අවධාරණය කරනවා. ඒ වගේම ගරු අමතිතුමා අපි යෝජනාවක් කරන්න කැමති. මම හිතන්නේ මේ පුරප්පාඩු පුරවන්නේ අවුරුදු ගණනාවකට පස්සේ. ෆොරින් සර්විස් එකට බැඳෙන්නේ අවුරුදු 7ක් 8කට විතර පස්සේ මේ විභාග ක්‍රමය තුලින්. ඒ නිසා වයස පිළිබඳවත් චුට්ටක් හිතන්න කියලා. දැන් කෝවිඩ් නිසාත් ආර්ථික අර්බුදය නිසාත් මේ රෙක්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක ඇනහිටිලා තිබ්බා. ඊට පෙරත් මේක ඇනහිටිලා තිබ්බා. මම හිතන්නේ ඒජ් ලිමිට් එක දැනට තියෙන්නේ අවුරුදු 28යි. නමුත් තව වාර දෙකකටවත් මේ ඒජ් ලිමිට් එක ටිකක් වැඩි කරන්න පුළුවන්ද කියන එක ගැනත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කියන එක අපි යෝජනා කරන්න කැමතියි. මොකද මම හිතන්නේ 2018න් පස්සේ තමයි මේ රෙක්‍රූට්මන්ට් එක සිද්ධ වෙන්නේ. මේකට බැඳෙන්න බලාපොරොත්තුෙන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මේ වයස් සීමාව නිසාත් ඔවුන්ට බාධාවල් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අමාත්‍යාංශයේ අපි බලාපොරොත්තු වෙන කාර්යභාරය ඉෂ්ට වෙන්න නම් මානව සම්පත් පිළිබඳ දැඩි අවධානයක් යොමු විය යුතුයි. දේශපාලන උවමනා මත නැතුව පුහුණු වෘත්තීය මට්ටමෙන් ඉහළ විභාග ක්‍රමය තුලින් අපිට ඇතුළත් කරගන්න රෙක්‍රූට් කරගන්න පුළුවන් විය යුතුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. ජනතාව තුළ මේ වෙනකොටත් සහ යථාර්ථයත් ඒක යම්කිසි හැඟීමක් තියෙනවා. මේ පහුගිය කාලය පුරාම විශේෂයෙන් විදේශ අමාත්‍යාංශයේ ඒ රෙක්‍රූට්මන්ට් සිද්ධ වුණේ දේශපාලන බලපෑම් මත, දේශපාලන ආණ්ඩුවේ බලවතුන්ගේ හිතවතුන් ආණ්ඩු කීපයක් තුළ ආණ්ඩුවේ බලවතුන් හිතවතුන්ගේ නෑදෑයන් මිත්‍රයන් විදේශ සේවයට බඳවා ගත්තා කියන එක රහසක් නෙවෙයි. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි මම හිතන්නේ අපිට මේ වෙලාවෙත් අලුත් ජාත්‍යන්තර සංවිධාන දෙකක් රටට ඇතුල් වුණ එක ගැන ඇමතිවරයා අපිට දැනුම් දුන්නා. ඒවා හොඳ දේවල්. නමුත් මම හිතන්නේ මේ සියලු දේත් මොන ආයතනද අපි ආරාධනා කරන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම් වෙළඳ ගිවිසුම් මෙවැනි දේවල් ගැන අපි තීන්දු තීරණ ගන්නකොට යම් කිසි විදියක ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ ජාතික ප්‍රතිපත්ති අනුව තමයි මේ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙන්නේ. මේ ආණ්ඩුවේම එක වෙලාවක මේ ආණ්ඩුවේ ඉන්නම නියෝජිතයන් සිංගප්පූරුවත් එක්ක තිබ්බ වෙළඳ ගිවිසුමට විරුද්ධ වෙනවා. පස්සේ බලයට ආවම ඒ ගිවිසුමටම එකගත් වෙනවා. ඒතකොට මෙතන කන්සිස්ටන්සි එකක් නැහැ. මෙතන ප්ලෑන් එකක් යම් කිසි විදියක ජාතික ප්‍රමුඛතාවයන් ජාතික සැලැස්මක් අනුව නෙවෙයි මේ තීන්දු තීරණ බොහොමයක් ගන්නේ. ඒ මොහොතේ තියෙන බොහෝ දුරට ඒ මොහොතේ තියෙන දේශපාලනික හේතු මත තමයි මේ තීන්දු තීරණ ගන්න කියන එකත් ඉතාමත්ම පැහැදිලියි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙච්චර රටට බලපාන තීන්දු තීරණ ගන්න අමාත්‍යංශයක් හැටියට ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දත්ත වෙනස් වෙන ලෝකයේ තියෙන ඇති වෙලා තියෙන අලුත් බලකඳවුරු ගැන ඉතාමත්ම හොඳ අධ්‍යයනයක් එක යම්කිසි විදියක දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් හරහා මේ තීන්දු තීරණ ගත යුතුයි. මම හිතන්නේ ඒක හැම අමාත්‍යංශයකටම අදාළ කරුණක්. නමුත් විශේෂයෙන් විදේශ අමාත්‍යංශයත් එසේ කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා. දැන් තවත් කරුණක් මම මතු කරන්නේ මේ වෙලාවේ වාණිජ්‍ය කටයුතු පිළිබඳ ඒ නිලධාරින් කමර්ෂල් ඇටැචස්ලා කියන පිරිසක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ මේ වෙලාවේ ප්‍රතිපත්තිමය කාරණාවලට කොච්චරක් දුරට සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණය මතුවෙලා තියෙනවා. ඔවුන් යම් කිසි විදියකට තාක්ෂණික සහයක් දුන්නට අමාත්‍යංශයේ විදේශ අමාත්‍යංශයේ නෙවෙයි. නමුත් ඒ වුණාට ඒ නිලධාරීගෙන් නිසි විදියට ඔවුන්ගේ ප්‍රයෝජනය ගන්නවද කියන එක ප්‍රශ්නයක්. අපි දකිනවා මේ පහුගිය කාලය තුළම විධායක බලය එන්න එන්න මේ සියලුම තීන්දු තීරණ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සියල්ලම තම අතට අරගෙන ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටේරියට් එකෙන් තමයි මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අමාත්‍යංශ ගැන මේ අමාත්‍යංශවල වැඩ කරන නිලධාරීන් ඇමතිවරුන්ගේ පිළිබඳ වුණත් මොකද්ද එතකොට ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ? මොකද්ද ඔවුන්ගේ වගවීම වෙන්නේ? එතකොට විධායක බලය තුළ එන්න එන්න මේ බලය වැඩිවීමක් තමයි මේ විශේෂයෙන්ම මේ කාලය තුළ පේන්නේ. සහ එතකොට එන්න එන්න පාලන තාන්ත්‍රයත් රජයේ ආයතනත් විධායක ව්‍යවස්ථාදායක සියල්ලම එන්න එන්න ජනතාවගෙන් දුරස්ත වෙන එකක් තමයි අපිට පේන්නේ. මේ මේ කාලය තුළම පාර්ලිමේන්තුවේ තුළ ඇති වෙලා තියෙන වාද විවාදවල උනත් ඒ අන්තර්ගතය මොකද්ද? ඒ අන්තර්ගතය තුළ තියෙන්නේ මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියන් පිළිබඳ අවිශ්වාසය. ඔවුන් පිළිබඳ ඇත්තටම තරහ කෝපය. ඔවුන් වෙත තමන් මහජන නියෝජිතයන් හැටියට කිට්ටුවීම, මහජන නියෝජිතයන් හැටියට අපේ ව්‍යවස්ථාව තුළ තියෙන පරමාධිපත්‍ය බලය තව ලං කරන්නේ කොහොමද? අපේ මේ පාලන ක්‍රමය මීට වඩා ජනතාව එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න කොහොමද කියන සංවාදයක්වත් හරි හැටියට ගන්න බැරි තත්ත්වයක් අපි දකිනවා අද තියෙන මේ දේශපාලන සංස්කෘතිය තුළ. එන්න එන්න අර විධායකය තුළ බලය හිර කරන බලය අල්ල ගන්න ජනතාවගෙන් එන්න එන්න ඈත් වෙන තනි දේශපාලන අරමුණු සඳහා පමණක් ජාතික ප්‍රතිපත්ති ජාතික අරමුණු වෙනුවෙන් යන් නැතුව ඒව ගැන කිසිම තැකීමක් නැතුව අතිශයින්ම පුද්ගලවාදී සහ එකිනෙකාගේ අවශ්‍යතාවයන් පටු අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක වෙන ස්වභාවය මේ දේශපාලන සංස්කෘතිය තුළ එන්න අවසන් කරනවා. ගරුණියෝජ කතා ඒ ප්‍රවණතාවය එන්න එන්න වර්ධනය වෙනවා. මේක තුළින් සිද්ධ වෙන්නේ මහජන නියෝජිතයන් හැටියටත් මහජනයා නියෝජනය කරන ආයතන හැටියටත් අපි ජනතාවගෙන් එන්න එන්න ඈත් වෙන දිසාවකට තමයි යොමු වෙන්නේ කියන එක මතක් කරමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
ගරු අලි සභ්‍ය මැතිතුමා,
අරුණි අමරසූරිය මැතිණිය ඉදිරිපත් කරපු කරුණු ඉතා වැදගත්. අපි ඒ සැලකිල්ලට ගන්නම්. විශේෂයෙන්ම අපේ මිෂන්ස් 55ක් සහ ඩිවිෂන් 24ක් පාලනය කිරීම සඳහා විදේශ සේවයේ නිලධාරීන් ඉන්නේ තාමත්ම අඩුවෙන්. වේකන්සිස් තියෙනවා 106කට විතර ප්‍රමාණයක්. 2018න් පස්සේ අපි බඳවා ගන්න නැහැ. අපි උත්සාහ කරනවා ඒ බඳවා ගන්නට. එක දෙයක් කියන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි, අපි පහුගිය අවුරුදු දෙක තුල බැචස් 4ක් ඇම්බැසඩර්ස්ලා හැටියට යවලා තියෙනවා. එවන් 72ක් හෝ 70කට වැඩි ප්‍රමාණයක් කරිය ඩිප්ලොමට්ස්ලා. මේක තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය. ගරු කදුරුගාම මැතිතුමා කාලෙත් 60-65 අතර ප්‍රමාණයක්. ලෝකයේ හුඟක් සර්විස් වල මේ දෙකේ සංකලනයක් තියෙනවා. දක්ෂ මිනිස්සු ගිල්ල යව්වට කමන්නේ නැහැ. නමුත් අපි කිසිම දෙනෙක්ව මට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් කොහෙටවත් ගිහිල්ලා නැහැ. මම යවන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හැම බඳවා ගැනීමක්ම අපි බඳවා ගත්තේ තරඟ විභාගවලින්. ඊවන් ද ඉන්ටර්න්ස් මිනිස්ට්‍රී එකට අපි ගත්ත ඉන්ටර්න්ස්ලටත් එක්සෑම් එකක් තියලා එක්සෑම් එකේ මාක් තියෙන වැඩිමයි තමයි බඳවා ගත්තේ. ඒකේ වෙනසක් වෙලා තියෙනවා නම් අපි හැමෝම ඉන්නවා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්. ඒකට ඒගොල්ලන්ට අනාගතයක් නැහැ. ඒගොල්ලෝ ඇමතිවරයා ඉන්නකම් විතරයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒකට බඳවා ගන්නේ ඔබ ධම්ම ඔබට සමීප ඔබේ ප්‍රතිපත්ති ගැන හැමෝමයි කරන්නේ. ඒ අරුණාම මිනිස්ට්‍රීකට බඳවා ගත්ත සියලු දෙනා ඉතාමත්ම මේ ට්‍රාන්ස්පේරන්ට් විදියට විනිවිද පෙන්න ආකාරයට තමයි අපි කරලා තියෙන්නේ. අපි දන්නවා ඒකේ වටිනාකම වැදගත්කම. කොද මේ රටේ සියලු දෙනාට එක හා සමාන අවස්ථාව ලබා දිය යුතුයි කියන එක බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු 37 නායකතුමාට මිනිත්තු 9ක කාලය.
ගරු නියෝජක කතානායකතුමනි, අද මේ සාකච්ඡා කරන මේ රාජතාන්ත්‍රික වරප්‍රසාද පනතේ සංශෝධනයට සම්බන්ධව සහ විදේශ අමාත්‍යාංශයට අදාළ කාරණාවක් දෙකක් ගැන මගේ අදහස් මම දක්වන්න කැමතියි. පළවෙනි දේ තමයි ගරු ඇමතුමනි, මම මේක අයවැය කාර්ක සභාවේ අවස්ථාවේදීත් මතු කළ ප්‍රශ්නයක්. ඒක තමයි දැන් රාජ්‍ය නායකයෝ ඇමතිවරු නිලධාරීන් විවිධාකාරයේ අවබෝධතා ගිවිසුම් අස්සම් කරනවා. මම දන්නේ ඒකේ සංඛ්‍යාවක්වත් තියෙනවද කියලා. දැන් මම දැක්කා ඊයේ පෙරේද ඉරාන ජනාධිපතිවරයා ලංකාවට ආපු වෙලාවෙත් මෙවැනි ගිවිසුම් ගණනාවක් අස්සම් කළා. මෙතන මතුවෙන ප්‍රශ්නේ තමයි මෙහෙම අස්සම් කරන ගිවිසුම් ක්‍රියාවට නැංවීම සඳහා යම් ආකාරයක පියවරක් ගන්නවද, ඒ අස්සම් කරන ගිවිසුම් හරහා මොකක්ද සිදු වෙලා තිබෙන්නේ කියන එක දැනගන්න යම් ආකාරයක පියවරක් තිබෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා මම හිතනවා. මොකද මේ ගිවිසුම් විශාල ප්‍රමාණයක අවබෝධතා ගිවිසුම් අස්සම් කිරීමෙන් අපිට යම් රටට යම් ව්‍යවසායක් වෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඒවා ක්‍රියාත්මක නොවි අස්සම් කිරීම පමණක් උත්සව අවස්ථාවකට සීමා කරලා සිදු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. මම දකින්නේ දැන් මීට වසර 30කට විතර ඉස්සර වෙලා අපි අස්සම් කරලා තිබෙන මේ දකුණු ආසියාතු කලාපයේ සප්තා ගිවිසුම මම දන්නේ ඒක පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්න විවිධ ආකාරයේ කොමිටිපත් කරලා තියෙනවා. ඒ වගේ කොමිෂන් සභා තිබෙනවා. මේවා හරහා ඒකෙන් දකුණු ආසියාවේ රටවල් අතර අපේ වෙළඳාම් වැඩි දියුණු කරන්න, සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්න, සංස්කෘතිමය හුවමාරුවන් ඇති කරන්න, මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. එතකොට දැන් ඒවයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා යම් ආකාරයක පියවරක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම දන්නේ එහෙම එකක් අමාත්‍යාංශයේ සමාලෝචනයක් තියෙනවද නැද්ද කියලා. නමුත් ප්‍රගතිය පිළිබඳව යම් ආකාරයක පාර්ලිමේන්තුව දැනුවත් කරනවා නම් ඒක වඩාත් උචිතයි කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. එහෙම නැත්නම් අපි මේ අස්සම් කරන රාජතාන්ත්‍රික මට්ටමේ ගිවිසුම් ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු සහ නිලධාරීන් අස්සම් කරන ගිවිසුම් හුදෙක් නිකන් අර උත්සව අවස්ථාවකට පමණක් සීමා වෙන අවස්ථාවල් බවට පත් වෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත්ම කාරණාවක් හැටියට මම දකිනවා. මොකද මේ නැත්තම් අපි මේ කරන්නේ කිසිදු ප්‍රතිඵලයක් නැති අවස්ථාවක් හැටියටයි මට පේන්නේ. දෙවෙනි කාරණේ තමයි මේ විදේශ රාජතාන්ත්‍රික පත්වීම්. දැන් මිෂන් 55ක් තිබෙනවා. දැන් මේ රාජතාන්ත්‍රික පත්වීම් කිරීමේදී මම සතුටුයි විදේශ සේවාවේ නියුක්ති ආයතනයෙන් 72ක් පත් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක හොඳයි. ඒකේ අනිත් පැත්ත දැන් සමහර පත්වීම් විදේශ සේවාවෙන් පිටපරණ පත්වීම් වලදී අර දේශපාලනික පත්වීම් සිදු වෙනවා. ඒක සාමාන්‍යයෙන් කොයි කාලෙත් සිදු වෙලා තිබෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ පත් කරන්නට යවන අය නිවාඩු ගත කරන්න යවනවා නම් ඒක මහා අපරාධයක්. ඒක රටට මොකක් හරි වෘත්තීමය හැකියාවක් තියෙන කණ්ඩායම යවනවා නම් නැත්නම් විදේශ සම්බන්ධතා කිව්ව ව්‍යාපාරික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ විද්වත් මට්ටම වෙන්න පුළුවන්. රාජතාන්ත්‍රික අධ්‍යක්ෂින් තියන අය වෙන්න පුළුවන්. එහෙම අය පත් කරනවා නම් අපිට ප්‍රයෝජනයක්. නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ විශ්‍රාමික අය පත් කරලා යවනවා. එහෙම නැත්නම් මොකක් හරි දේශපාලන පත්වීමක් දෙනවා. කුමන හෝ අරමුණක් ඇතුව. හැබැයි ඒ අරමුණ තමයි ඔවුන්ට ඒ රටට ගිහිල්ලා විවේක ගන්න නැත්නම් විශ්‍රාමික සුවය විඳින්න පත් කරනවා නම් ඒක අපේ පොදු අරමුදලකින් රටේ ජාතික අරමුදලකින් කරන මුදල් නාස්තියක් හැටියට මම දකින්නේ. ඒක ඉතාමත් වැදගත්. මම අමතරමට එකක් සතුටු වෙනවා 72%ක් දක්වා රාජතාන්ත්‍රික පත්වීම් සිදු කිරීමේදී ඒ කැරියර් ඩිප්ලොමැටික් කණ්ඩායම් පත් කිරීම ගැන. ඒත් එක්කම මට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ තානාපති කාර්යාලවල ක්‍රියාදාමය ගැන. ඇත්තටම සමහර තානාපති කාර්යාලවල අර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව මං හිතන්නේ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින් සතුටු වෙන්නේ නැහැ. හුඟක් අය ඒ අයට සේවය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් එකතු කරන්නේ නැහැ. ඉතින් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවල ඒ අයට ඒ පහසුකම් ලබා දීම සඳහා සම්බන්ධ නිලධාරීන් මැදිහත් වීමටත් දුර්වලයි. මෙන්න මේ වගේ තත්ත්වයන් තිබෙනවා. මේවා ගැන විශේෂයෙන් මං ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ රාජතාන්ත්‍රික ගිවිසුම් ගැන කතා කරනකොට අපි කනගාටුදායකම තත්ත්වය පසුගිය දවස්වල 2019 උදා වුණු තත්ත්වය. විශේෂයෙන් මං කියන්න ඕනේ අපේ රටට ඉතාමත් ප්‍රයෝජනවත් ගිවිසුම් ගණනාවක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එකක් තමයි MCC ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා අපිට ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 450 ගිවිසුම. ඒක රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කරලා එකඟත්වයකින් ක්‍රියාත්මක කරන්න ආපු එකක්. නමුත් දේශපාලන තීන්දුවක් නිසා ඒක ක්‍රියාත්මක කිරීම නැවැත්තුවා. මොකක්ද ඒ ගිවිසුමෙන් යෝජනා කළේ? ඒකෙන් ඩොලර් මිලියන 450ක් MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලැබෙන්න තිබුණේ. මොකක්ද ඒක යෝජනා කළේ? එකක්, ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඩිජිටල් කරණය කරන්න සම්පූර්ණයෙන්ම ඒවා පරිගණක වැඩසටහනකට ඇතුළත් කරලා මුළු ලංකාවේ ඉඩම් පිළිබඳව කටයුතු තාක්ෂණික ආකාරයෙන් කරන්න. දෙක තමයි කොළඹ වටරවුම් මාර්ගය සහ දඹුල්ල දක්වා මාර්ගය පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම වලින් තමයි මේ මුදල් ටික දුන්නේ. හැබැයි අවාසනාවට වගේ දේශපාලන වශයෙන් ඒ ව්‍යාපෘතිය දෙස බැලීම නිසා කුමක්ද සිදු වුනේ? ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නැවතුණා. ඒ ව්‍යාපෘතිය කියන්නේ මහා භයානක රකුසෙක් කියලා මවල පෙන්වන්න හැදුවා. සමහර දේශපාලන කතාවල ඒ MCC ගිවිසුම ක්‍රියාත්මක කෙරුවොත් ලංකාවේ ඉඩම් පිළිබඳ දත්තයන් සියල්ල ඇමරිකාව අරගෙන යනවයි කියලා කටකතා පතුරවන්න පටන් ගත්තා. සමහර අය කිව්වා සීගිරියට යන්න, දළදා මාලිගාවට යන්න, මීට පස්සේ ලයිසන් ගන්න වෙනවා මේ MCC ක්‍රියාත්මක කළොත් වීසා ගන්න වෙනවායි කියලා. ඒ වගේ බොරු කටකතා පැතිරුවා. ඒක හරි භයානකයි. ඒකෙන් උනේ අපිට ඒ ගිවිසුමෙන් ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 450ක් නැති වෙන එක. දෙවෙනි කාරණේ බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, LRT දුම්රිය සේවය ගැන. ඇත්තටම මොන අපරාධයක්ද මේ කළේ? ඒක රටවල් දෙක කතා බහ කරලා නිලධාරීන්ගේ මට්ටමේ එකඟ වෙලා මූලික කටයුතු ආරම්භ කරලා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500කට වඩා වියදම් කරලා වැඩ ආරම්භ කරලා තිබුණු ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කිරීම දේශපාලනික හේතුවක් මත නතර කිරීම හරහා අදත් ජපානයේ අපිත් එක්ක අමනාපයි. ඒක කොයිතරම් වරදක්ද? ඇත්තටම 2020 ඒක ආරම්භ වුණා නම් දැන් මේ 2024 වෙනකොට අවසන් කරන්න තිබුණා.
කරුමන්තවා මිනිත්තු දෙකක් තියෙනවා.
අපිට අවසන් කරන්න තිබුණා. අවාසනාවට ඒක අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒකෙන් වෙච්ච දේ තමයි අපිට හිතවත් වූ ජපානය අවසානයේදී ඒ හිතවත්කමත් පළුදු කරගෙන LRT දුම්රිය සේවයත් අපිට නැති වුණා. ඉතින් මේ වගේ කොච්චර වැරදි දේශපාලන තීන්දුව ගත්තද? ඒක හරි වැරදි. මම කියන්නේ රජයන් දෙකක් එකඟ වෙලා යම් ආකාරයක එකඟතාවයකට ඇති කරාට පස්සේ දීර්ඝ කාලයක් සාකච්ඡා කළා මේ එකඟතාවයට එන්නේ. ආවට පස්සේ කුමන බලධාරියෙක් කුමන ආණ්ඩුවක් කුමන ජනාධිපතිවරයෙක් ආවත් ඒවා දිගට ගෙනියන්න අපි ක්‍රියා කරේ නැත්නම් ඒන අර්බුදය අපිට වළක්වන්න බෑ. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කියන්න ඕනේ අපේ පාස්පෝර්ට් එකට ලෝකේ තියෙන තැන එන්න පහළ බහිනවා. ඇයි මේ? අපේ පාස්පෝර්ට් එකට ජාත්‍යන්තර පිළිගැනීම් පිළිබඳව තියෙන අඩුව ඇයි ඒ වෙලා තිබෙන්නේ? ඒක රටට තියෙන පිළිගැනීමේ ප්‍රශ්නයක්. ඉතින් මම දකිනවා මේවායි අඩුපාඩුකම් දකින්නේ ඇත්තටම වෙන එකක් නිසා නෙවෙයි. අපේ රට පිළිබඳව ඔවුන් ඒ දත්තයන් ලබාගෙන ක්‍රියාත්මක වීමේදී ඒවට කරන සැලකිල්ලේ අඩුපාඩුකමක් මේ වැඩි දියුණු නොකර ගත්තොත් අපි විශාල ප්‍රශ්නයකට මැදි වෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ දැන් මීට වඩා බරපතලම තත්ත්වයක් තියෙනවා. මම අවසාන කරන නියත කතානායකතුමනි, බරපතලම තත්ත්වය දැන් ඊයේ පෙරේද මම අහගෙන මේවා නම් දේශපාලන වේදිකාවේ කියන කතා. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය, අධිකරණ බලය ගමේ තමන්ගේ සමාජිකර දෙනවයි කියලා යම් දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක් කියනකොට මොකද රටේ ඇති වෙන්නේ? අපිට කැලෑ නීතිය ගැන මතක් වෙනවා. දැන් කැලෑ නීතියක් මෙරටේ ක්‍රියාත්මක වුණු වකවානුවක් අපි දැක්කා. ඒක තමයි 1988-89 කාලේ. ඒ නිසා මේ වගේ තත්ත්වයන් රටේ ජනතාවට කියනකොට ඇත්තටම නීතිය පිළිබඳව තියෙන විශ්වාසය විඳ වැටෙනවා. අපි හැමෝම එකතු වෙලා නීතියට ගරු කරලා නීති ආරක්ෂා කරන්න ක්‍රියා කළේ නැත්නම් අනාගතේ උදා වෙන්නේ බරපතල තත්ත්වයක් කියන එකත් මම මතක් කරන්න කැමතියි.
බෝවෙන් සිතේ පුතාට. ඔග් ගරුවන්තිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා කතා කරපු කියපු සමහර කාරණාවලට මගේ වෙලාවෙන් විනාඩියක් මම ගන්න කැමති පිළිතුරු දෙන්න. විශේෂයෙන්ම මම අපේ මන්ත්‍රීතුමාට පැහැදිලි කරන්න කැමති එතුමාර MOUs ගැන කිව්වා. දැන් අපේ අනික් ලයින් මිනිස්ට්‍රිස් ඔක්කොම අපි කැඳවලා ඒ ඔන්ලයින් අපි ගාව ඩිජිටල් ප්ලට්ෆෝර්ම් එකක් තිබෙනවා. ඒ MOUs මොන තත්ත්වයේ තිබෙන්නේ, දැන් ඒක ක්‍රියාත්මක වෙනවද, ඒක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද, නැත්නම් ඒ වසන් කරන්න තව සාකච්ඡා තියෙනවද කියලා. එතකොට එකෙන් ඒ මොනිටරි මෙකැනිසම් එකක් දැන් අපි දාලා තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ එතුමත් අනික් කියපු ප්‍රශ්නේ තමයි අර දේශපාලන පත්වීම් පිළිබඳව එතුමා ප්‍රකාශ කරා. ඇත්තටම අපි සතුටු වෙනවා ගරු මන්ත්‍රීතුමනි, 70%ක් වගේ ප්‍රමාණයක් විදේශ සේවා එකෙන්ම විදේශ අමාත්‍යාංශයෙන්ම අපිට කරිය ඩිප්ලොමැට්ස්ලා දාන්න පුළුවන් වෙච්ච එකට. හැබැයි අපිට තියෙන මූලිකම ගැටලුව එතන නෙවෙයි. හුඟාක් රටවල් වල හැම රටකින්ම වගේ ඒ එම්බැසඩර්ස් ලෙවල් එකේ නැත්නම් හයි කමිෂනර්ස් ලෙවල් එකේදී ඒ පත් කරනවා, දේශපාලන පත්වීම් පත් කරනවා. නමුත් අර ජූනියර් ඔෆිසර්ස්ලා, ඒ ෆස්ට් සෙක්‍රටරිස්ලා, සෙකන්ඩ් සෙක්‍රටරිස්ලා, තර්ඩ් සෙක්‍රටරිස්ලා වගේ දේශපාලන පත්වීම් පත් කරොත් තමයි අර විදේශ අමාත්‍යාංශයේ ඉන්න කට්ටියට, ජූනියර්ස්ලාට එතකොට කට්ටිය ට්‍රේනින් එකක් හම්බ වෙන්නෙත් නැහැ. ඒක අපිට වෙනස් කරන්න අපිට ඇත්ත වශයෙන්ම උවමනාවක් තිබෙනවා. ඒ වගේම LRT එක ගැනත් ඔබතුමා කතා කරා. ඒක ඔබතුමා කියපු දේ මම පිළිගන්නවා. ඉතින් මෙවුවා ඉතින් එක එක ආන්දෝලින් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් පෝර්ට් සිටි එකත් දරු මන්ත්‍රීතුමනි, ඒක නවත්තන්නේ නැතුව ඒක දිගටම ගියා නම් මං හිතන්නේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඉතින් ඒවා එක එක ආණ්ඩුවලින් ඒවා වෙනවා. ඉතින් එවැනි දේවල් ඉදිරියේදීවත් වෙන්නේ නැති එක අපි දෙපාර්ශ්වයේම මං හිතන්නේ යුතුකම ඒවා වග බලා ගන්න එක.
භවන්සති කරු කංචන විජේසේකර මහත්තයා, ඔබතුමාට මිනිත්තු 24ක් කාලයක්.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දවසේ විශේෂයෙන්ම ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනතටත් සංශෝධනයක්, විශේෂයෙන්ම එකතු කරපු සංශෝධනයේ රෙගුලාසි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙනවා සම්මත කරගන්න. විශේෂයෙන්ම 2022 අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා අපේ රටට නව ඉන්ධන සැපයුම්කරුවන් ලබා ගැනීමේදී ඔවුන්ට බලපත්‍ර ලබා දීම සඳහා ප්‍රතිපාදන මේ පාර්ලිමේන්තුවේ අනුමත කෙරුණා. ඒ ප්‍රතිපාදන අනුමත කරපු අවස්ථාවේ විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණය අපිට දැනුවත් කරා ඒ නව සැපයුම්කරුවන් ක්‍රියාත්මක වීමේදී ඔවුන් ක්‍රියාත්මක වීමේ නීති රාමුව රෙගුලාසි සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක. ඒක පසුගිය දවසේ අපි ඒක ගැසට් කරා. ඒ ගැසට් නිවේදනයේ අනුව පාර්ලිමේන්තුවේ අනුමත කිරීම සඳහා ඒක යොමු කරලා තියෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ ආකාරයට පසුගිය වසර දෙකක කාලය තුල මේ රටට අවශ්‍ය විශාල අනපනත් ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න හැකි වුණා. අර්බුදකාරී අවස්ථාවක වුණත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එතුමාට සහාය දෙන ආණ්ඩුවත් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා මේ අනපනත් සම්මත කරගන්න විපක්ෂයේ සහාය ලැබුණ නැති වුණා. දැන් තිස්සත්නායක මැතිතුමාගේ කතාවෙදිත් කතා කරේ ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ගෙනාපු හොඳ යෝජනාවලට අවහිර වෙච්ච අවස්ථාවන් පිළිබඳව. හැබැයි ඒ වගේම තමයි මේ රටට ගැළපෙන, මේ රටට අවශ්‍ය, මේ රටේ ඉදිරි අනාගතය ක්‍රියාත්මක වෙන්න ඕන කියන මාර්ග සිතියම ඉදිරිපත් කළා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බැහැර වෙලා ඒක යන්න බෑ කියන එක ඔබතුමන්ලත් පිළිගන්නවා. ඒක අපිත් පිළිගන්නවා. හැබැයි අවාසනාවට අඩුම තරමේ ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කළ අනුමත කරන වෙලාවෙත් විපක්ෂයේ ඒකට සහාය ලැබුණේ නැහැ. ඒ වෙලාවේ විපක්ෂයේ සහාය ලැබුණ නැති වුණාට මම දන්නවා ඔබතුමන් වහන්සේලා ඒකට කැමැත්තෙන් හිටියේ. ඔබතුමන් වහන්සේලාට වුණත් කවදා හරි දවසක මේ රාජ්‍ය පාලනය කරනවා නම් එකතු වෙලා හරි කරනවා නම් මේ මාර්ගය ඔස්සේ තමයි අපේ රටට යන්න වෙන්නේ. ඒක පිළිගන්න නොහැකි පිළිගන්න අකමැති දේශපාලන පක්ෂත් තිබුණා. හැබැයි මම සතුටු වෙනවා එක පැත්තකින් පසුගිය දවසේ අපි දැක්කා දෙරණ නාලිකාවේ අනුර කුමාර දිසානායක මැතිතුමා ගිහිල්ලා එතුමාම පිළිගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගෙන යන මාර්ගෙම තමයි ඉදිරියට අපිටත් යන්න වෙන්නේ කියලා. ඒසෙ එතුමා ඒක පිළි අරගෙන තියනවා ඡන්දේ නොදුන්නත් අකමැත්තෙන් හෝ පිළි අරගෙන තියනවා දැන් මේ මාර්ගය තමයි යන්න තියෙන්නේ කියන එක. ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි මම අද උදෑසන අපි තවත් උත්සව කීපයකට සහභාගි වෙලා පැමිණීමේ පාර්ලිමේන්තුවට ඒ පැමිණෙන අවස්ථාවේ මට දැනගන්න ලැබුණා කබීර් හෂිම් ඊටපු අමාත්‍යතුමා එක්තරා චෝදනාවක් එල්ල කරලා තිබුණා කියලා. මම කනගාටු වුණා එක පැත්තකින් එතුමායි චෝදනාව එල්ල කිරීම පිළිබඳව ඊයේ දවසෙත් එතුමා ඒ පිළිබඳව ප්‍රශ්න කරා අපේ පාර්ලිමේන්තුවේ විදුලි බල පනත පිළිබඳව කතා කරන වෙලාවෙත් ඒ පිළිබඳවත් මම එතුමාට ඒක දැනුවත් කරා. කාරණා කීපයක් එතුමා වැරදි සහගත ලෙස සමාජගත කරන්න ඉදිරිපත් කරා. ගරු නියෝජක කතානායකතුමනි, ඒ අවස්ථාවේ අපේ සබ්‍රියමත්තුමා අලි සබ්‍රියමත්තුමා පිළිතුරක් ලබා දීලා තිබුණා. සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි එතුමා කියලා තිබුණා මේක මේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් හැටියට තමයි ගෙන්නලා තියෙන්නේ කියන එක. ගරු නියෝජක කතානායකතුමනි, අපේ රටේ විදුලි බල පනතේ තියෙනවා විදුලිය ලබාගත හැකි ක්‍රමවේද තුනක්. ඒ ක්‍රමවේද තුනෙන් එකක් අනුගමනය කළා තමයි විශේෂම රාජ්‍යයක් සහ රාජ්‍යයක් අතර තියෙන ගිවිසුමක් හැටියට තමයි ඒ G2G ප්‍රොපෝසල් එකක් හැටියට මම එන්නත් පෙර කැබිනට් මණ්ඩලයේ ඒ කැබිනට් මණ්ඩලයේ මම හිටියෙත් නැහැ, මම සමාජිකයෙකුත් නෙවෙයි. නමුත් ඒක අනුමත කරලා ඉදිරියට ගෙනාපු යෝජනාවක් හැටියට තිබුණේ. ඒ යෝජනාව ඇගයීම, ඒ යෝජනාව ඒ වගේම ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම තමයි පහුගිය අවුරුදු දෙකමාරේ කරලා තියෙන්නේ. ඒක නිසා ඒක අර අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් හැටියට ආව කියන එක එතුමා මම හිතන වරද්දගෙන තියෙනවා. ඒක නිවැරදි විය යුතුයි. ගරු නියෝජක කතානායකතුමනි, ඒ වගේම කියලා තිබුණා මේක තව හුඟක් අඩු කරලා කතා කරගන්න පුළුවන් කියන එක. ගරු නියෝජක කතානායකතුමනි, අපේ රටේ අද විදුලිය පිළිබඳව තමයි වැඩිම ජනතාව කතා වෙන්නේ. ඇයි විදුලි බිල වැඩි නිසා විපක්ෂයට දේශපාලන සටන් පාඩයක් ඇවිල්ලා තියෙන්නේ? කාලීනව අවශ්‍ය බලාගාර ඉදි නොවීම. දැන් බලාගාරයක් ඉදි නොවීම නිසා විදුලි බිල වැඩි වෙනකටත් කෑ ගහනවා. බලාගාරයක් ඉදි කරලා ඉවරලා විදුලි බිල අඩු කරන්න උත්සාහයක් දරනකොට ඒකටත් කෑ ගහනවා. ඒකටත් විවේචනවා. අපේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ කඩා වැටීමට පළවෙනි හේතුව සහ විදුලි බිල වැඩිවීමට ප්‍රධානම හේතුව අපිට අඩු වියදම් බලාගාර නිසි කලට ඉදි කර ගැනීමට නොහැකි වීම. ඒකට වග කියුතු බොහෝ දෙනෙක් ඉන්නවා. දේශපාලන පක්ෂ ඉන්නවා ගිහිල්ලා කඩා කප්පල් කරපු. දැන් උමාවේ ව්‍යාපෘතිය අවුරුදු 7කට පස්සේ තමයි විවෘත කරන්නේ. අපි හිතමුකෝ ඉඩම් ප්‍රශ්න, විවිධ ප්‍රශ්න හින්දා අවුරුද්දක් දෙකක් ගත වුණා කියලා. දැන් මම දැක්කා ඒකේ චරිත හේරත් මැතිතුමා තමයි මම දන්න විදිහට ඒ වෙලාවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අනුමත කරේ පරිසර අධ්‍යන වාර්තාව. දැන් ඔබතුමාට චෝදනාවක් කියලා තිබුණා පරිසර අධ්‍යන වාර්තාව හොරෙන් තමයි අනුමත කරේ, ඒක අනුමත කරලා තිබුණේ හරි විදිහට කියන එක එතුමාට චෝදනාවක් එල්ල කළා තිබුණා. මගේ කතාවෙන් ගන්න එපා, මම ඔබතුමාට කතාවට දෙන්න වෙලාවක්.
චරිත හේරත් මැතිතුමා,
කතානායකතුමනි, ඇත්තටම මේ EIA රිපෝට් එක අපි කොටස් දෙකකට අනුමත කරේ මේක සංකීර්ණ ප්‍රොජෙක්ට් එකක් නිසා. ඒ වෙලාවේ විශාල වශයෙන් විවේචනය කරපු අය අද ඒක ගැන සන්තෝෂ වෙනවා, අපි ඒක ගැන සතුටු වෙනවා කොහොමත්. මම ඒකට එකගයි කරපු එකට.
පවමස්තුති.
නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ ව්‍යාපෘති ප්‍රමාද වීමේ කාටද බලපෑමෙන්නේ? ව්‍යාපෘති එනවා ඒක ආරම්භ වෙච්ච දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙලා ගිහිල්ලා ඒක එදා දවසේ හරියට විදුලිය උත්පාදනය කරන තත්ත්වයට ආවනම් අපිට වියදම අඩු වෙනවා. දැන් උමාවයේ ව්‍යාපෘතිය 2017 විවෘත කරන්න තිබුණේ. හැබැයි විවෘත වෙන්නේ 2024. අවුරුදු 7ක් ප්‍රමාද වෙනවා. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? අවුරුදු 7කට පෙර ජල විදුලියෙන් උත්පාදනය කරන්න තිබුණු විදුලිය අපි විදුලිය උත්පාදනය කරන්න මොනවින්ද? ඩීසල් වලින්, තැවි තෙල් වලින්. ජල විදුලිය ගණන් හදලා තියනවා දැනට රුපියල් 8ක්, රුපියල් 9ක් විතර යනවා කියලා ගන්න ණය පහසුකම් එක්ක. හැබැයි දැවිතෙල් සහ ඩීසල් කීයද? දැවිතෙල් නම් රුපියල් 50යි 55යි, ඩීසල් නම් රුපියල් 100යි. එතකොට මෙච්චර කල් අවුරුදු 7ක් තිස්සේ අපිට ඒක කරන්න උනේ ඇයි? මේක ප්‍රමාද කිරීම නිසා. දැන් නොරොච්චෝලේ බලාගාරයේ ඉදි කරපු නිසා විවිධ චෝදනා, විවිධ ප්‍රහාර මැද්දේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2014 25%කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් වුණා. ඒ 25%ම තමයි අපි ගෙනිච්ච අවුරුදු 9ක්. හැබැයි ඊට පස්සේ බලාගාරයේ ඉදි උනේ නැහැ. සාම්පූර් බලාගාරය ඉදිකරන එක පැත්තක දැම්මා දේශපාලන විරෝධතාව,
හැබැයි සම්පූර්ණ එක පැත්තක දාපු එක නෙමෙයි වැරද්ද. සම්පූර්ණ වෙනුවට මොකද්ද ගෙනාවේ? බලාගාරයක් ගෙනාවේ නැහැ. ගරු නියෝජක කතානායකතුමනි, අද දවසෙත් අපි ගිය අවුරුද්දේ අපේ මිල සංශෝධනය කරන වෙලාවේ අපි ඒකකයකට ගණන් හැදුවා. ඒ වෙලාවේ අපේ ඩොලර් එකට අපේ රුපියල ඩොලර් එකකට රුපියල් 380ට 390ට ගිහිල්ලා. ඒ වෙලාවේ ඩීසල් මිල, ඒ වෙලාවේ ඩැවිතෙල් මිල, ගල්ලංගුරු මිල ඉහළටම ගිහිල්ලා. ඒ වෙලාවේ අපි ගණන් හදලා බලමු ගිය අවුරුද්දේ මේ වගේ කාලෙක පෙබරවාරි මාසේ 2023 ඒකකයක් හදන්න රුපියල් 48.740යි වැය වෙන මුදල. ඒ 48.740 රුපියල් 39 වෙලා තියෙන්නේ ඇයි? අලුතෙන් බලාගාර හැදිලාද? අලුතෙන් බලාගාර හැදිලා නෙමෙයි. රුපියල් 39 බවට පත් වෙලා තියෙන්නේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ලැබිච්ච නිසා. ඒ ලැබිච්ච නෙයින් ඩීසල් මිල, ඩැවිතෙල් මිල, ගල්ලංගුරු මිල අඩු වෙච්ච නිසා සහ පොලිය අනුපාතික අඩු වෙච්ච නිසා විදුලි බල මණ්ඩලයේ ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙච්ච නිසා අන්න ඒ වාසිය ලැබිලා තියෙනවා. මේ විදුලි බලාගාර එකතු වෙලා නෙවෙයි අපේ රුපියල් 39ක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි විදුලි බිල දැනෙන්න වෙනස් කරන්න නම් මොකද කරන්න ඕන? අපි දැනට තියෙන වැඩි වියදම් බලාගාර වෙනුවට අඩු වියදම් බලාගාර එන්න ඕන. දැන් කබීර් හෂිම් මහත්මයා කිව්ව එක කන්සොලිසිට් කියලා, ඒක සම්පූර්ණ වැරද්දක්. එතුමා ඒක නිවැරදි කරයි කියලා මම විශ්වාස කරනවා. එතුමා ඊළඟට කියනවා නිගෝෂියේට් කළ මේක ගන්න ඕන. දැන් මේ කීයට තරම් තියෙන්නේ? මේක මාස 6ක් තිස්සේ සාකච්ඡා කරලා 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 සාකච්ඡා කරලා නිලධාරී කණ්ඩායම, තාක්ෂණ නිලධාරීන් මේ සියලු දෙනා අවසාන එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ 7.26ට. ඒ කියන්නේ අපේ රුපියල් වලට පරිවර්තනය කරොත් රුපියලක් ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 300යි කියලා ගත්තොත් අද දවසේ වටිනාකම රුපියල් 24.778යි. අපේ දැන් ඒකකයකට ගෙවන සාමාන්‍ය රුපියල් 39යි. ඩීසල් වලින් නම් අපි රුපියල් 80ක් ගෙවනවා. දැවිතෙල් වලින් රුපියල් 55ක් ගෙවනවා. සමහර ඩීසල් බලාගාර තියෙනවා 147ක් යන. අපි ගල්ලංගුරු මේ වෙලාවේ මිල අඩු වෙලා තියෙනවා. ගල්ලංගුරු වලට ඒකිනේ රුපියල් 25ක් 26ක් වගේ අපිට වැය වෙන්නේ. ජල විදුලිය ඊට වැඩි අඩුයි. හැබැයි ජල විදුලියට වඩා අපිට වියදම් අඩුයි අපිට ගන්න බෑ. ඊට වඩා අනිත් දේවල් වලට වඩා අඩු එකක් ගන්න නම් අපි දිනේ පුනර්ජනීය බලය. දැන් මේ පුනර්ජනීය බලෙන් මෙගාවොට් 500ක් එන එක අපිට අලාභද? දැන් මේ කියන රටට මෙන්න මෙච්චර අලාභයක් කියලා. අලාභය හදන්න ඕන අපි කොහොමද? මේ ව්‍යාපෘති ආවේ නැත්නම් අපි ඩීසල් වලින්, දැවිතෙල් වලින් හදලා වෙන අලාභය. හැබැයි ඒව හදන්නේ නැහැ. මම දන්නේ එතුමා කතා කරන්නේ ඩීසල් බලාගාර, දැවිතෙල් බලාගාර දුවන කට්ටිය වෙනුවෙන්ද, ඩීසල් සපේන, දැවිතෙල් සපේන කට්ටිය වෙනුවෙන්ද කියලා. අලාභය හදන්න ඕන එහෙමනේ. අලාභය හදන්න ඕන රුපියල් 24ට එන්නේ නැත්නම් අපි මේ විදුලිය නිෂ්පාදනය කරන්නේ රුපියල් 55ට. එතන ඒකේ අලාභය කවුද? දැන් මේ කතා කරනවා ඇමරිකන් ඩොලර් ගාණක් තමයි එළියට යන්නේ කියලා. ගරු නියෝජක කතානායකතුමනි, අපේ තෙල් උණක් නැහැ නේ අපේ රටේ. අපේ රටට දැනුත් තෙල් ගේන්නේ කොහෙන්ද? පිටරටින්. තෙල් වලට පිටරටට සල්ලි දීලා තමයි අපි ගේන්නේ. ගෙනල්ලා අපි ධාවනය කරන්නේ අපේ බලාගාර. දැන් එතුමා කිව්වා මන්නාරමේ සුලම් බලාගාරයක් ගැන. ගරු නියෝජක කතානායකතුමනි, මේක විදුලි බල බණ්ඩලේ ඉන්න සමහර වෘත්තීය සමිතිත් මේ වැරදි අදහස ගෙනියනවා. ගෙනියනවා මන්නාරමේ හදලා තියෙන මෙගාවොට් 80ක විදුලි බල මණ්ඩලයෙන් පාලනය කරන එක හුඟක් අඩුවට තමයි වියදම් යන්නේ කියලා. ඒ වියදම් හදලා තියෙන්නේ කොහොමද? හුඟක් අඩුවෙන් යන්නේ. සේවකයන්ට යන වියදම් අයින් කරලා, පරිපාලන වියදම් අයින් කරලා, ලෝන් එකේ ගාණ අයින් කරලා ඒ කට්ටිය ගණන් හදනවා. ආයෝජකයන්ට පුළුවන් ද ලෝන් එකේ ගාණයි, සේවකයන්ගේ ගාණයි, පරිපාලන වියදුණුයි, මෙහෙයුම් වියදුණුයි අඩු කරලා ඉවරලා ගණන් හදන්න. ගරු නියෝජක කතානායකතුමනි, බලන්න මහජන උපේක්ෂා කොමිසමට පහුගිය පෙබරවාරි මාසේ, මාර්තු මාසේ ඉදිරිපත් කරපු ලියවිල්ල දිහා බලන්න. ඒ ලියවිල්ල පැහැදිලිවම තියෙනවා මන්නාරමේ දැනටත් දුවන සුලම් බලාගාරය වැය වෙනවා 7.47 වැය වෙනවා. 8.47ක් 7. එතන මේ බලාගාරය කියලාද ගන්න? 8.26ට. දැන් මම ඇහුවා පාලන අධිකාරියගෙන් විදුලි බල මණ්ඩලේ 8.26ත් හරියද කියලා. උඹලා කියනවා නෑ, ඒ ගාණ තව වැඩි වෙනවා. මොකද ඒකට පරිපාලන වියදම් ලෝන් එකේ ගණන් දාලා නෑ. එතන අපේ දැන් තියෙන ලෝන් එකක් අරගෙන අනිත් එක ඒ ලෝන් එක ගත්තෙත් අපි සංවර්ධන නියෝජිත ආයතන වලින් අර කමර්ෂල් ලෝන් රේට් එකට නෙමෙයි. අපිට හම්බෙලා තියෙන කන්සෙෂනරි ලෝන් එකක්. ඒ කියන්නේ අපිට අඩු පොලි ලෝන් එකක් හම්බෙලා ඒ ලෝන් එකෙන් හදපු විදුලි බලාගාරෙත් ගණන් වැඩි. ඒ නිසා කරු නියෝජක කතානායකතුමනි, මේ වෙන මොනවත් නෙවෙයි උත්සාහ කරන්නේ. සමහරුන්ට ඕන වෙලා තියෙනවා මේ අර්බුදය තව දුරටත් අර්බුදයක් බවට පත් කරගෙන විපක්ෂයේ දේශපාලන සටන් පාට ගන්න. විදුලිය දෙන්න බැරුණොත් ආණ්ඩුවට මේක ප්‍රශ්නයක් වෙන්නේ. අකණ්ඩ විදුලිය දෙන්න බැරුණොත්, විදුලි බිල වැඩි කරන්න වුණොත් ඒක වෙන්නේ ආණ්ඩුවට ප්‍රශ්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ අදානි ව්‍යාපෘතිය තුලින් විදුලි බලය අපිට ගේන්න පුළුවන් නම් අපේ විදුලි බිලට දැනෙන සහනයක් ලබා දෙන්න පුළුවන් දැවැන්ත ව්‍යාපෘතියක් බවට ඒකපත් වෙනවා. අද කතා කරනවා මේව දෙන්න මේ අනිත් සමාගම් වලට දෙන්න මේවට දෙන්න කියලා. දැන් මම ඔබට කියන්නම් දැන් දේශීය සමාගම් වලට තියෙන දෙන ගණන් දෙතුමකුව මේ පහුගිය දවසක අපි මේ මන්නාරමේ තියෙන අපේ රටේම තියෙන පොඩි සුලම් බලාගාරයක් ඒක යන්නේ රුපියල් 22යි කියලා. මම ඒකත් කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකයි මම ගහව මේ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඒ කට්ටිය ලන්සු තිබ්බේ අපේ ආර්ථික අර්බුදේ එන්න ඉස්සෙල්ලා රුපියල් 16කට. ඒකකයක් රුපියල් 16ට දෙනවා කියලා. හැබැයි ඒ වෙලාවේ ඩොලරෙක් කීයද? ඩොලර එක රුපියල් 183යි. ඒ වෙලාවේ ණය පොලිය කීයද? සිංගල් ඩිජිට්. ඒ කියන්නේ 10%ට අඩුයි. අපි බංකොලොත් කියලා නිවේදනය කළත් නැහැ. අපේ රේටිනුත් හොඳයි. ශ්‍රේණිගත කිරීම වලත් අපි හොඳයි. අපිට ගෙවන්න හැකියාවකුත් තිබුණා. අපේ බැංකුවට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. මහා බැංකුවට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ආයතනෙට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. එතකොට ඒ වෙලාවේ කට්ටිය 16ට තිබ්බා. හැබැයි ඒ කට්ටිය ඉදි කරනකට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා රුපියල් 400 ඩොලර් එක ගිහිල්ලා ණය පොලිය වැඩි වෙලා බැංකු පොලිය වැඩි වෙලා ශ්‍රේණිගත කිරීම අපි පහළට යන පස්සේ ඒ කට්ටිය මපෙන් ඇවිලිලිමක් කරා මේක රුපියල් 40ටවත් ආයෙ ගෙනියන්න පුළුවන්ද කියලා. අපි කොහොම 40ට ගෙනියන්න බෑ. ඔකට ලන්සු කියලා වැඩේ කළා කියන ඒ ගන්න යන්න කියලා. හැබැයි සාධාරණයක් කරන්න ඕන හින්දා මිනිස්සු නඩුම තරමේ ආයෝජනය කරපු මුදල ගන්න ඕන නිසා බැංකු වලට යන්න ඕන හින්දා අපි කැබිනට් මණ්ඩලයට ඒ තිබ්බ ගාන 100%කින් වැඩි කරලා රුපියල් 22කට ගෙනාවා. අන්න එහෙමයි රුපියල් 22කට ගෙනාවේ. එතුමාට මම කියනවා අහන්නේ සමාගම් වලින් රුපියල් 22 ප්‍රමාණවත්ද කියලා. ඒකත් කියවිලින රුපියල් 50යි අන්තිමට කිව්වා රුපියල් 35ක් හරි දෙන්න කියලා. හැබැයි අපිට ඒක කරන්න බැරි හින්දා තමයි නීතිපතිවරයාගෙනුත් අපි අවසරය අරගෙන අපි ඒකට ෆෝමියුල් එකක් හදලා එහෙම සමාගම් 3-4කට දේශීය සමාගම් වලට හදලා ඉවර කරලා තියෙන කට්ටියට දුන්නේ. අනිත් කට්ටිය ඔක්කොම කැන්සල් කරා. කැන්සල් කරාට පස්සේ ගිය අවුරුද්ද ටෙන්ඩර් වලට ආවේ කීයද? රුපියල් 50යි 55යි 60යි 70යි 75යි ආවේ ටෙන්ඩර් වලට. දැන් තමයි මේ පෙරේදා දාපු ටෙන්ඩර් වලට සෝලවල අර පොඩි මෙගාවොට් 2ව 3ව 4වට රුපියල් 20යි 25යි ඇවිල්ලා තියෙන්නේ. දැනුත් ඇවිල්ලා අපිට තර්ක කරන්නේ අපේ අතුරුලි රතනහාමුදුර ගිය අවුරුද්දෙන් මට ඉඳගෙන බැන්නේ ඇයි මේ රූෆ්ටොප් සෝලර් වලට උනන්දු කරන්නේ නැද්ද රුපියල් 50ක් 60ක් දෙන්න මේ දැවිතෙල් වලින් ඩීසල් වලින් රුපියල් 80ට ගන්නවට වැඩිය කියලා. අපි දැනුත් වහලේ මත සූර්ය පැනල වලට ලංකාවේ හදන ඕනම එකකට රුපියල් 37ක් ගෙවනවා. ඒකකට රුපියල් 37යි. ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා ෆීඩින් ටැරිෆ් එකෙන් යනවනම් මෙගාවොට් 10ට අඩු නම් රුපියල් 33යි. එතන ඒ 37 33 දෙකටම වැඩි අඩුයි රුපියල් 24යි 78. එතකොට ඒක පාඩුවක්ද? මම දන්නේ නැහැ පාඩුව කොහොමද කරන් හදුවේ කියලා. ආර්ථික කවුන්සිලේ සමාජිකයෙක් කියලා කියන්නේ. මට නම් පුදුමයි ආර්ථික කවුන්සිලේ සමාජිකයෙක් ඇඩියට කොහොමද මේ ගණන් හදුවේ කියන එක. මොකද්ද තියෙන පාඩුව කියන එක. එනිසා මම හිතන්නේ සමගි ජන බල වේගයේ ආර්ථික කවුන්සිලේ ගැනත් පොඩ්ඩක් හිතන්න වෙයි. කොහොම ගණන් හදලා නම් දෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ආර්ථික කවුන්සිලේටත් දෙවි පිහිටයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
කුඩා විදුලි බලාගාර වලට ඔබතුමා ඔය කියන ගාන ගෙවන්නේ නැහැ. අත්‍තරම රුපියල් 18ට වඩා අඩු ගාණක් ගෙවන්නේ. ඔබතුමා කිව්වාගේ ඩීසල් වලට ඒ වගේම සූර්ය බලය විදුලි නිෂ්පාදනය කරන වලට වැඩියෙන් ගෙවනවා. අර මිනිසුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන මිල ගණන් අනුව වියදම් වැඩි වෙලා තියෙනවා. අරගොල්ලෝ ලොකු ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඔය 18ට වඩා වැඩි කරන්න කියලා ගානක්. ඉතින් ඒ ඉල්ලීම ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා කියන එක හරි. බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලිනෝ කෙලනෝ දැන් ඒ ගානට කරන්න බෑ වැඩි කරලා දෙන්න කියලා. හැබැයි යම් කාලයක් ගිවිසුම් ගත වෙලා පහු වෙලා තියෙනවා නම් අපිට ඒක වෙනස් කරන්න බෑ නීතිමය හැටියට. ඔද උන් අවුරුදු 20ක ගිවිසුමකට ඉන්නේ විදුලි බල මණ්ඩලයත් එක්ක. ඉතින් ඒක වෙනස් වෙනවා නම් ඒක ඔබතුමුන්නාසලත් එකඟ නම් වැඩි කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ? විදුලි බිලට තමයි ඒක එකතු වෙන්නේ. විදුලි බිල වැඩි වෙන්න හේතුවක් වෙනවා. අපිට අත්සන් කළා තියෙන කිවිසුම් පිළිබඳව අපිට කටයුතු කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපිට ඉදිරියේදී කරන්න තියෙන ව්‍යාපෘති පිළිබඳව අපිට කටයුතු කරන්න වෙන්නේ මේ ආකාරයට. දැන් අපේ රට දැන් මම කතා කරා අපේ සංවර්ධන නියෝජිත ආයතන. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, IFC එක, USAID, JICA මේ වගේ ආයතනෙන් කතා කරාම කියනවා තාම ණය දෙන්න බෑ. මූල්‍ය පහසුකම් දෙන්න බෑ. ඇයි මොකද්ද කියන්නේ? අපි ඉන්නේ ඩිෆෝල්ට් ස්ටේටස්, D ස්ටේටස්. අපි CC වුණත් C වුණත් ශ්‍රේණිගත කිරීම වල අඩු කරත් මෙච්චර ලොකු ආයෝජනයකට ඒකට මූල්‍ය පහසුකම් දෙන්න බෑ කියලා. දැන් අද තත්ත්වය හොඳ වෙලා තියෙන හින්දා අවුරුදු 20ක් අපිට ඒක පුරෝකථනය කරන්න පුළුවන්ද? මොන බැංකුවලින්ද සහනය දෙන්නේ? ආයෝජනේ හදාගන්න බැරි නම් ඒකයිද? මම ගරු නියෝජක කතානායකතුමනි නැවත වතාවක් කියනවා අපි unsolicited proposals හැටියට විදුලි බල මණ්ඩලයේ කිසිම ව්‍යාපෘතියක් අපි අරගෙන නැහැ. හැබැයි කබීර් හෂිම් මැතිතුමා මට මතකයි මීට අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා හම්බන්තොට පිරිපහදුවක් හදනවා කියලා එකක් නම් ගෙනාව unsolicited එකක්. ඒක පටලව ගත්තත් දන්නේ නැහැ මේකත් එක්ක. ඔමාන් රාජ්‍යයෙන් ගෙනාවේ මෙන්න මෙහෙම ආයෝජනයක් ආවේ පිරිපහදුව හැදුවම මෙන්න මෙහෙමයි එහෙම කියලා එතුමා පටන් ගත්ත වැඩ. හැබැයි මන් දන්නේ නැහැ හම්බන්තොට පිරිපහදුවක් හැදුනද කියලා. හම්බන්තොට එහෙම එකක් වුණාද කියලා. මන්දනේ එතුමාගේ කවුරු හරි කියන්න උත්තරයක් දෙන්න ඒක කොහොමද ආවේ කියන එක. unsolicited proposals වලින් කොහොමද ඉඩම් දුන්නේ ඒව නම් මන් දන්නේ නැහැ. මේ අමාත්‍යංශ ඇතුලේ අඩුමතරමේ සිනොපෙක්, RM Park Shell, United Petroleum මේ ආයතන දුන්නෙත් අපි ලන්සු කැඳවීමක් කරලා. අභිලාෂ කැඳවලා. ඒ සියලු දෙම නීත්‍යානුකූලව කරලා තියනවා. නීත්‍යානුකූලව කරලා නැත්නම් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා ගිහිල්ලා අභියෝගයට ලක් කරන්න. ගරු නියෝජක කතානායකතුමනි මේ ආයෝජන වැදගත් වෙනවා. සමහරු කැමති නැහැ මේ ආයෝජන එනවට. මේ ආයෝජන ඇවිල්ලා මෙගාවොට් 500ක් අවුරුදු දෙකකින් ඉදි කරලා අපේ පද්ධතියට එකතු වුණොත් එහෙම අපේ අවශ්‍යතාවයේ තියෙන මෙගාවොට් 2600යි 2700යි ඒකෙන් හතරෙන් එකක් පහෙන් එකක් මේකෙන් ඉෂ්ට වෙනවා නම් අපේ විදුලි බිලට දැවැන්ත බලපෑමක් කරන්න පුළුවන් වෙනවා අඩු වෙලා. සමහරු කියනවා ඉන්දියාවේ මෙහෙ තියෙන ඒවා ගණන් හදන්න කියලා. ඉන්දියාවේ තියෙන හදන ඉන්දියාවේ ඉන්වර්ටර් හදනවා. ඉන්දියාවේ සෝලර් පැනල් හදනවා සූර්ය පැනල්. ලංකාවේ හදන්නේ නැහැ ලංකාවේ හැම දෙයක් මානායනය කරනවා. ලංකාවේ තියෙන මිල ගණන් මොනවද? එක්ස්චේන්ජ් රේට් එක මොකද්ද? ලංකාවේ තියෙන බැංකුවකින් ගත්තොත් ණය පහසුකමක් ගත්තොත් එහෙම අවදානමට ගන්න මොකද්ද පොලි අනුපාතිකය? මෙන්න මේවා සැලකිලිට අරගෙන නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි බොහෝ දෙනෙක් කතා කරන්නේ ආර්ථික කවුන්සිල් ඉන්නවා කියලා තමයි කියන්නේ. මම ඇත්තටම බලාගෙන ඉන්නවා සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලෙයි අර මොකද මේ අනිත් බලවේගයේ ආර්ථික කවුන්සිලෙයි දෙන්න කතා කරන එක මේ රටේ ජනතාවට දැනගන්න ලැබෙයි ඇත්තටම ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද වැඩපිළිවෙල මොකද්ද කියන එක. කරු නියෝජක කතානායකතුමනි දැන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකුත් දීලා තිබුණා අපේ හිටපු රාජ්‍යමතුමිය රාජ්‍යමතුමියට ඩයන ගමගේ මැතිනියට එතුමියගේ മന്ത്രി දුරේ පිළිබඳව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු තීන්දුව අභියෝගයට ලක් කරන්න යන්නේ නැහැ. මම දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතුමියට දුන්නේ පුරවැසිභාවය නැහැයි කියලා. മന്ത്രിකම අහිමි වෙන්නේ. මෙතන ඉන්න മന്ത്രിවරු අතිබහුතරයකට පක්ෂයත් ඒ පක්ෂය ලිහපදිංචි කරලා අත්සන් කරලා දීලා තියෙනෙත් එතුමිය. දැන් ප්‍රශ්නයක් එනවා සමගි ජන බලවේගය ඇත්තම නීත්‍යානුකූල බලංගුද කියලා. සමගි ජන බලවේගය කියන පක්ෂය සමගි ජන බලවේගය මම දන්නේ තිස්සත්නායක මන්තු මම දන්නේ කලබල වෙන්න එපා. ඔබතුමාගේ മന്ത്രി දුරේ නෙමෙයි මං කියන්නේ කලබල වෙන්න එපා. මම මේ කියන්නේ මම දන්න දේ තමයි එතුමිය තමයි පක්ෂය ඔබතුමාලට දුන්නේ. එතකොට පක්ෂය ලියාපදිංචි කරේ එතුමියනේ. එතකොට ලියාපදිංචි කරේ එතුමිය එතකොට එතුමිය ලියාපදිංචි කළා තියෙනත් නම් පුරවැසියෙක් හැටියට නෙමෙයිනේ. මෙහෙ රටේ නෝන පුරවැසියෙක්ට පක්ෂ ලියාපදිංචි කරන්න බෑනේ. මම දන්නේ එතුමිය තව එහාට ගිහිල්ලා නාම යෝජනා වලට තත්සන් කරේ එතුමියද කියලා. නාම යෝජනා වලට තත්සන් කළා තිබුණා නම් මම දන්නේ තිස්සත්නායක මන්තුමා ආයසරයක් මේ හිතන්න වෙයි. මම දන්නවා ඔබතුමාලගේ മന്ത്രിතුමාලා හුඟක් බොහෝ දෙනෙක් අපිට දැන් කෑම කන තැනත් කතා කරලා හුඟක් කලබල වෙලා ඉන්නේ. අධිකරණයට ගියාම අධිකරණයට ඔබතුමන්ලා කියන්න වෙනවා නෑ අපේ පක්ෂය මේ ආවේ පුරවැසියෙක්ගෙන් නොවන පුද්ගලයෙක්ගෙන් නෙවෙයි කියන එක කියන්න වෙනවා. එතන නාම යෝජනා අත්සන් කරේක හොඳ පරීක්ෂා කරන්න එනවනේ. ඒ ටික එතකට ඔබතුමන්ලාස්සලා ලෑස්ති වෙන්න. මම හිතන්නේ අර මේ විවාදෙට වැඩිය දැන් ලෑස්ති වෙන්න ඕකට. විවාදෙත් කොහොමත් මග අරින්නත් හොඳම chance එක ඕක. ඒක මේකට සූදානම් වෙන්න තියනවා කියලා පොඩ්ඩක් මග අරගන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ ඔබතුමන්ලටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තුලින්. මම නම් ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවා කියලා මේ ඔබතුමන්ලට අපේ මම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම දන්නේ මට තේරෙන දේ මම කිව්වේ අපේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නම් ඒ පක්ෂය හදලා තියෙන්නේ. ඒ පක්ෂය ඔබතුමන්ලට දීලා තියෙන්නේ. පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නම් ඔබතුමන්ලගේ නාම යෝජනා වලට අත්සන් කළා තියෙන්නේ. ඔබතුමන්ලත් එක ගිවිසුම් වලට අත්සන් කළා තියෙන්නේ. ඔබතුමාලා මොකක් හරි කිවිසුමකුත් ඇතිනි රංජිත් මද්දුම් බණ්ඩාරයි ඩයන ගමගේ අතර. එහෙම කරලා තිනෙත් එහෙනම් ඔබතුමාලා පුරවැසියෙක් නොවන කෙනෙක් අතරනේ. එහෙම මොකක් හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ඔබතුමාලා මන්නම් කියන දැම්මම හොඳම නීතිඥ කණ්ඩායමක් අල්ලගන්න. හරි? මම හිතන්නේ හොඳම නීතිඥ කණ්ඩායමක් අල්ලගන්න. හැබැයි අර අපේ පැත්තෙන් ওই පැත්තට ඇවිල්ලා නීතිඥයෝ එනනම් ගන්න එපා උපදේශ. හරි? අපෙන් ඇවිල්ලා ওই පැත්තේ ඉන්න නීතිඥයෝ එනනම් ගන්න එපා උපදේශ. ඒක ගත්තොත් ඔබතුමාලාට මන් දන්නේ කොහෙටද යන්න වෙන්නේ කියලා. ගරු නියෝජක කතානායකතුමනි, අද අපේ රටේ අපි අවුරුදු දෙකකට පස්සේ මේ කතා කරන්න අවස්ථාව මේ පාර්ලිමේන්තුව ඇතුළේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපිට තිබුණු ප්‍රශ්න තමයි පාර්ලිමේන්තුවට මන්ත්‍රීව ගෙන්වා ගැනීම. ඇයි ඉන්ධන ටික නැහැ, විදුලිය නැහැ, සමහරුන්ට එන්න බැරි වෙලා හිටියා, සමහරු ඒ පීඩනය දරා ගන්න බැලු ඉවත් වෙලා ගියා, සමහරු පාර්ලිමේන්තුව මගහැරලා හිටියා, මේ වගේ කාලයක් අපි වහු කරගෙන ආවේ. හැබැයි අපි ගන්න අවශ්‍ය තීන්දුව తీරන ගත්ත නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ රට සාමාන්‍යකරණයට පත් කරන්න පුළුවන් වුණා. අපි තාම සෑහීමට පත් වෙන්නේ නැහැ. අපි 100%ක් ඒ ඉලක්ක වලට ගිහිලා ජනතාවට අවශ්‍ය සහන ලබා දීලා තියෙනවා කියන්නේ.
කරවෙතුම අමතර කාලයේ රාජ්‍ය මන්ත්‍රීවන් කාලය ඔබතුමා ලබා ගන්න.
නෑ අවශ්‍ය නෑ කතා අපි දෙන්නු චාන කැමතිවට කතා මම විතරක් කතා කරන්න හොඳ නෑනේ.
නිතුව කාලයක් තියෙනවා ඔබතුමා.
ඒවා රාජ්‍ය මන්ත්‍රීවට දෙමු කතාවක්. මම කාලය ගන්නෑ, මම විනාඩියෙන් අවසන් කරනවා. ගරු නියෝජක කතානායකතුමනි, ඒ නිසා මේ කාලය අපි පහු කරලා අවිල්ල තියෙන අමාරු කාලයක්. මේ රටේ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම දැන් පිළිගන්නවා අකමැති වුණත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන මාර්ගෙම තමයි යන්න තියෙන්නේ කියන එක. ඒක අනුර කුමාර දිසානායක මන්තුමාම පිළිගත් එක වැදගත් වෙනවා. මොකද අර සමාජ මාධ්‍ය තුල ඉන්න කට්ටිය හිතන්නේ වෙන මාර්ගයක තමයි යන්න තියෙන්නේ කියලා. ඒ මාර්ගේ ගියොත් කිව් බහවටයි වෙනිසුවෙලාටයි යන මාර්ගේ තමයි යන්න වෙන්නේ. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අදාල අපි ඊයේ දැනුවත් කිරීමක් කරා. හුඟක් මන්ත්‍රීව සහභාගීලා හිටියා. හොඳ අදහස් ආවා. හැබැයි මේ අත්‍යවශ්‍යයි මේ ප්‍රතිගෞත කිරීමේ වැඩපිළිවෙළ. මම දැක්ක සමහරු කියලා තියෙනවා මේක රටේම තියාගන්න ඕන, රජයේ යටතේම තියාගන්න ඕන විදුලි බල මණ්ඩලයේ හැම සේවයක්ම එහෙම තමයි ලෝකෙ හැමතැනම දුවන්නේ කියලා. මම බැලුවා ලෝකෙ කොහෙද ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම තුනම 100%ක්ම ආණ්ඩු යටතේ තියාගෙන ඉන්නේ කියලා. මරු රටවල් ටිකක් තියෙන්නේ. උතුරු කොරියාව, කියුබාව, වෙනිසුවාව, ලෙබනන්, ලිබියාව, මෙන්න මේ වගේ මියන්මාරය නියම රටවල් ටිකක්. අපිටත් ඒ තැනට යන්න ඕන නම් අපිත් විදුලි බල ක්ෂේත්‍රයේ ඔය විදිහට කරගෙන යන්නට නම් කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය ආයතනික ප්‍රතිගත කිරීම වලට මම හිතන්නේ බහුතරයක් විරුද්ධයි කියලා. මම දැක්ක සමගි ජන බලවේගයේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක ඇතුළෙත් unbundling of services මෙයා තමයි යෝජනා කරන්නේ. හැබැයි යෝජනා දෙකක් ආවා හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා, කබීර් හෂිම් මහත්තුමා ඇතුළු කණ්ඩායම් වලින්. අපි අර ඇඩ්වයිසරි කවුන්සිල් එක පත් කරනකට අපේ ගන්න ව්‍යවස්ථා සහායක සභාවෙන් අනුමැතිය ගන්න කියලා මම ඒකට එකඟයි. ඒ වගේම තිබුණා මේක ඒකාධිකාරයක් නොවෙන්න අර 50% ඒ ප්‍රමාණය අඩු කරන්න කියලා අපි ඒකටත් එකඟයි. අපි 10% 15% අපිට ගේන්න පුළුවන් ඒ ප්‍රමාණය. එවැනි කටයුතු එක්ක මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු. මම දන්නේ සමහර ඉංජිනේරුවන් කියන වෘත්තීය සමිතිවල ඉන්න කට්ටියට නම් මේ පනත පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. පනත කියලත් නැහැ. ඒ කට්ටිය කියන්නේ මහා භයානක දෙයක් වෙන්න යනවා කියලානේ. මොකද්ද වෙන්න තියෙන භයානක දේ? අවුරුදු දෙකකට ඉස්සලා විදුලිය දෙන්න බැරි වෙච්ච කට්ටිය හිටියේ මේ පනත ඇතුලේ. ওই මණ්ඩලයේ හිටියේ ওই කට්ටියම තමයි අවුරුදු ගාණක් ඇතුලේ. කිසිම ව්‍යාපෘතියක් එන්න දෙන්නේ නැතුව, කිසිම ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්නේ නැතුව, කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතුව, අඩුම තලමේ වහලේ ගහන සූර්ය පැනලයක්වත් සම්බන්ධ කරන්න දෙන්නේ නැතුව. අඩාල කරෙත් මේ පනතෙන් මේ තියෙන කට්ටියම තමයි. මේ තියෙන සිස්ටම් එක ඇතුළෙම තමයි. ඒ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව කිසිම රජයකට යන්න බැහැයි කියන එකත් මතක් කරමි. ඒ සඳහා තියෙන හොඳ අදහස් අරගෙන ඒක අපි වාද විවාද කරමු. නමුත් අනිවාර්යයෙන්ම අපි ජුනි මාසය තුල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ නඩු කටයුතු අවසන් වුණාට පස්සේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා කියන එකත් මතක් කරමි. යන ව්‍යාජ සහ මේ අසත්‍ය ප්‍රචාරවලට නොරැටෙන්න කියන එකත් මතක් කරමින් කාටරි ඕන්නම් කතා කරන්න ඕන වෙලාවක අපිට කතා කරන්න කියන එකත් ආරාධනා කරමින් මම නිහඬනවා.